रत्नदीप जन्मभूमि
जन्मभूमि एकसठ श्रीलंका
संगमयी अपे उदार
අද 2021 බක්මහහෙවත් අප්‍රේල් මාස 7 වෙනි බුද දින අපි ඔබේ නිවහනට එන්නේ ලෝවට තොරතුරු ලැබගෙනයි. බක් මාසය බෞද්ධයන්ට වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමරු බුදු වී පස්වන වසරේදී දෙවනි වරට ලංකාවට වැඩම කළ නිසා. මහා උදරයක් ඇති මහෝදර, පොඩි උදරයක් ඇති චූලෝදර යන ඥාතීන් දෙදෙනා අතර මැණික් පුටුවක් හේතු කරගෙන යුද්ධයකට අරැදීම නිසා එය සමතලයකට පත්කිරීමේ අදහසින් උන්වහන්සේ නාගදීපයට වැඩියා. යුද්ධයක පළවිපාක තේරුම් කර දීමෙන් පසු උන්වහන්සේ එහි සිටි පිරිසට කෝකලික ජාතකය දේශනා කළා. කැලණී රජකළ මණියක්කික රජතුමා මේ පිරිස අතර සිටියා. දේශනාවට සවන් දුන් ඔහු බෞද්ධෙක් වී නැවත වරක් ලංකාවට පැමිණ තමන්ගේ පුරවරය වූ කැලණියටත් වඩින්න කියා ආරාධනා කළා. දේශනාව පැවැත්වූ තැන රාජායතන නම් දේවාලයක් ඒ නාග රජවරු දෙදෙනා ඉදි කළා. පසු කලෙක දෙවැනි අග්බෝ රජු මෙය විහාරයක් බවට පත් කළා. නාගදීපයේ ඇති මේ දේවාලය ඉන්පසු රාජායතන විහාරය ලෙසින් හැඳින්වුණා. බක්මහ ශ්‍රී ලාංකිකයන්ට තවත් විදිහකට වැදගත්. සිංහල හා දෙමළ අවුරුද්ද සැමරෙන්නේ බක් මාසයේ නිසා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසෙන අවස්ථාව අලුත් අවුරුද්දකට පෙරුම් පිරීමක්. ඉතින් ගේ දොර පිරිසිදු කර අලුත් ඇඳුම් ඇඳගෙන කිරිබත් ලුණු මිරිස් එක්ක කොකිස් කැව මුංගුලි ආස්මි අනාදී රස කැවිලිදි සමගින් පවුලේ සියලු දෙනා එකට එකතු වී ඒව අනුභව කිරීම එදාට වැදගත් සිරිතක්. ගනුදෙනු කරන අතර තෑගි හුවමාකුළු කර ගැනීම, වැඩිහිටියන්ට බුලද්දී වැඳ පුදා ගැනීම, පන්සල් යෑම යනාදී තවත් චාරිත්‍රයි. කොවිඩ් රෝගය අස්සේ එළඹෙන මේ අලුත් අවුරුද්ද කෙසේ හෝ පවුලේ අය සමග ගත කරන්නට ඉඩ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල ලැබෙන එන්නත මගින් සියලුම දෙනා ආරක්ෂා වේවා. සුබ නිරෝගී නව වසරක් උදා වේවා.
Singala avudde villa කටයි සුබට කතයි දෙගුරුන් හට බුලත් අතයි අපුන් කටයි සුපන කතයි දෙගුරුන් හට බුලත් අතයි සැබූවලු කවුරුන් දෙකිරි ඉතිරෙයි අපට දෙතයි
ඇවිල්ලා ඇවිල්ලා සිංහල
පොළ සොහොන සොයාගිය ගුවන් නියමුවා. ඇහැලේ පොළ නාමය කිව් පමණින්ම අපට මතක් වන්නේ අපගේ වීර සිංහල පරම්පරාවක් ගැනයි. 1773 මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ ඇහැලේ පොළ ග්‍රාමය උපත ලැබූ විජේසුන්දර වික්‍රමසිංහ, චන්ද්‍රසේකර සෙනවිරත්න, ජයතිලක ඒකනායක, අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේගේ හෙවත් ඇහැලපොළ මහා අධිකාරම් මියගියේ 1829 අප්‍රේල් මස 4 දින මුරිසි දිවයිනේදී. තවත් නමගිය වීරෝධාරා පරම්පරාවක් වූ කැප්පෙටි පොළ දිසාවගේ නැගෙනිය ඔහුගේ බිරිඳ වුණා. ඇහැලේ පොළට පුතුන් දෙදෙනෙක් හා දියණියක් සිටියා. 1811 සිට 1814 දක්වා එතුමා වකට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මහා අධිකාරම් ලෙස කටයුතු කළා. අවංකව පාලන කටයුතුවල නිරත වීම නිසා රජතුමා ඔහුට ගරු කළා. මේ කිට්ටු සම්බන්ධය කෙරෙහි වෛර බැඳගත් මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ යන නිලමේලා දෙදෙනා බොරු කේලාම් කියා රජුගේ සිත සැකයෙන් පිරිපීමට කටයුතු කළා. මේ දිනවල සබරගම් වූයේ ජනයා අතර නොසන්සුන් තත්ත්වයක් පැන නැගුණු හෙයින් රජතුමා එය සන්සුන් කිරීම පිලිස ඇහැලපොළ සබරගමුවට යැව්වා. නමුත් බොරු ගොතා මේ දෙදෙනා කෙටවීම මොල්ලිගොඩත් එක්නැලිගොඩත් අතහැරියේ නැහැ. තම සැමියා නැති අතර ඇහැලපොළ වලව්වට පැමිණි රජතුමා එම කුමාරිහාමිට ආයුතු යෝජනාවක් කළ පසු ඇය හොඳටම බැනවැදී රජතුමාව පන්නගත්තා. කේන්තියෙන් ගිය ඔහු ඇහැලපොළ රාජද්‍රෝහි වැඩකරන බවට චෝදනා කර ඔහු එල්ලීමට අනදුන් විට ඇහැලපොළ ත කිසිවක් කර කියා ගන්න බැරිව පහතරට ඉංග්‍රීසින් වෙත ආරක්ෂාව වෙත පැන ගියා. ඇහැලපොළ අල්ලා ගන්න බැරිව වෛරයෙන් පසුණු රජු එම පාලිය කුමාරිහාමිගෙන් හා දරුවන්ගෙන් ගත්තා. පුතුන් දෙදෙනාගේ ගෙල සිඳවා මැරෙව්වා. බිලින්ද දියණිය වංගෙඩියේ දමා කෙටෙව්වා. කුමාරිහාමි ඇතුළු සේවක සේවිකාවන් බෝගම්බර වැවේ ගිල්වා මැරෙව්වා. මේ සියලු දේ රජු හා මොල්ලිගොඩ පත්තිරිප්පුවේ සිට බලා සිටියේ කොහොමද කියා සිතන්නත් අමාරුයි. මේ අසාධාරණ හා කටුක සිදුවීම් නිසා මහජනයාද රජු කෙරෙහි කලකිරීමෙන් පසු වුණා. එයින් ප්‍රයෝජනය ගත් ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් 1815 උඩරට ආක්‍රමණය කරන විට එම හමුදාවට ගමන් කිරීම උදෙසා තමන්ගේ ඉඩකඩම් විවෘත කර දුන්නේ මොල්ලිගොඩ සහ එක්නැලිගොඩයි. ශ්‍රී වික්‍රම රජතුමා අල්ලාගත් පසු ඔහු කොළඹ ගෙනවිත් ටික කාලෙකින් ඉන්දියාවේ වෙල්ලෝර් නගරයට යවා එහි සිරකරුවෙකු ලෙස මිය ගියා. ඒ අතර නැවත උඩරට පැමිණි ඇහැලපොළට විරුද්ධව නැවත අපේම නිලමේලා ගතු කේලම් ඉංග්‍රීසින්ට කීවා. ඔහු රජවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසූ පසු ඉංග්‍රීසින් ඇහැලපොළ කොළඹට ගෙනවිත් එතුමාව මුරිසි දිවයිනට පිටුවහල් කළා. ඔහු එතනට යන විට ඉහගම, කොහොක්කුඹුර, හපන්ගම, මත්තම ගොඩ, මීගහ පිටිය, අමගස් පිටිය, ගොඩහදර, වැය උඩපොළ ආදී සිංහල නායක පිරිසක් එහි සිරකරුවන් ලෙස සිටියා. ඇහැලපොළ නිලමෙට සුදු සේවකයින් කරදර කළා. නාන වතුර බැරලයට සුරුට්ටු කොට අඟුරු කැලි දැම්මලු. මේ නිසා ඔහු නිතර ලෙඩ වෙන්න පටන් ගත්තා. ඔහුට ප්‍රතිකාර කළේ ඩෙකරන් නැමති වෛද්‍යවරයායි. තමාගේ ජීවිතය අවසන් වෙන බව දැනගත් ඇහැලපොළ තම අන්තිම කැමැත්තත් ලියා තැබුවා. තමන්ගේ සොහොන මත තමන්ගේ සම්පූර්ණ නාමයන් ලියා සටහන් කළ යුතු බව ඔහු ලීවා. එතන සිට අනිත් සිංහලියෝ ඉංග්‍රීසින්ගේ අවසරය ඇතිව එය ඉෂ්ට කළා. මේ සොහොන සොයන්න බොහෝ වෙහෙස වුණේ වසර 20ක්ම සිංගප්පූරු ගුවන් සේවයේ කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ එල්මෝ ජයවර්ධනයි. ඔහුගේ මහත් අභිලාෂයක් වුණේ ඇහෙළේපොළ සොයාගන්නයි. දකුණු ආසියාවේ දූපත් රටවලට නිතරම පියාසර කළ ඔහු මුරිසි දිවයිනට ඇවිත් මේ ගැන සොයා බැලුවා. හෝටලයක සිටි වකවානුවේදී ඔහු දැනගෙන සිටියේ එම ස්මාරකය තිබෙන්නේ පම්පල මූසි කියන ස්ථානයක කියලයි. හෝටලේ අය කිව්වේ පම්පල මූසි කියන ප්‍රදේශය කොළඹටත් වඩා විශාල ප්‍රදේශයක් බවයි. ඉතින් නොදන්නා සොහොනක් සොයාගන්නේ කොහොමද? නමුත් මේ නියමුව තම අරමුණ අතඇරියේ නැහැ. කාර් එකක් කුලියට ගත් ඔහු පම්පල මූසි වෙත පැමිණියා. සොහොන් කොත්වල තිබුණු බොහොමයක් ප්‍රංශනම්. තමාගේ සෙවීම නතර නොකොට ඔහු සොහොනක් සොහොනක් පාසා ඇවිද්දා. මේ වගේ පම්පල මූසි තිබූ සොහොන් බිම් කීපයකම සොහොන් බලන්න ගියා. ඒත් සොයාගන්න බැරි වුණා. කාරකට නැගී යන විට උක්කස් කැලය අතරින් සුදු පාට ප්‍රසන්න ස්මාරකයක් ඈත තිබෙනවා දුටුවා. වාහනය නතර කර ඔහු ඒ දෙසට ගිය විට ඔහුට පෙනුනේ සුදු පාට හුණුගේ අවට හොඳට පිරිසිදු කර තිබූ ඇහැළපොළ සොහොනයි. ඒ සොහොන් බිමේ නම ශාන්ත ඇන්ඩ්‍රූ සුසාන භූමියයි. වසර 200කට ආසන්න කාලයකට පසු මේ වගේ මෙතන පිරිසිදු කර රැක බලාගන්නේ කවුද? පරවීගිය මල් වැඩ මග්ද හුදුටුවා. මෙලෙසින් සිංහල නායකයාට ගරු කරන්නේ කවුද? මේ කපිතන් එල්මෝගේ සිතට ආපු ප්‍රශ්නයි. එහි පිටුහල් කළ අයගෙන් පැවති එන සිංහල පරම්පරාවක් තමම මුරිසි දිවයිනේ ඉන්නවද? ඉංග්‍රීසින් තවත් රටවල් වලට පිටුහල් කළ සිංහලයන්ගෙන් පැවති එන්නන් සිටිනවාද? දැනට උත්තර සොයාගෙන නැහැ.
සඳ වැටිලා නිජවීයාවි ලැබරවුමි සුදු ඇඳගෙන ඔබ තනියම රෑමැදියම ඇහැලේ පොළ කුමාරිහාමි රාගන්න බැරි තරමට මහවාසල දුන් ගින්දර නිවාගන්න නම් වෙන්නේති ඔබ ගිනුනේ වැව් පතුලක ඇයි කියන්න සඳ පානේ යලියාවේ නිනුවරට ඇහැලේ පොළ කුමාරිහාමි භූගම්බර කිහි මුහුදට සඳ වැටිලා දිහවියාවි ලැබරවුමි සුදු ඔබ තනියම රෑමැදියම ඇහැලේ පොළ කුමාරිහාමි අසන විසින් ඔබේ දුක සැප වැඩිය නිල මෙලා මදිවට නිරින්දු උනත් ලං වෙන්නේ නැති
වල තාමත් නුවර පිපෙන නෙළුම් පාට ඇහැලේ පොළ කුමාරිහාමි බෝගම්බර කිරි මුහුදට සඳ වැටිලා දිය වියාමි ලැබරවුනේ සුදු ඇඳගෙන ඔබ තනියම රැමදියම ඇහැලේ පොළ කුමාරිහාමි
නිතර නොදකින මල් වර්ග. පරසතු මල් හෙවත් ඉංග්‍රීසියෙන් වයිට් ජින්ජර් නමින් ඇඳින්වෙන මේ ඉඟුරු පවුලට අයත් මල් විශේෂය වැවෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු ආසියාතික රටවලයි. මෙම මල සමනලේපගේ රූපය ගන්නා නිසා සමහරු මෙයට බටර්ෆ්ලයි ෆ්ලවර් කියලත් අඳුන්වනවා. ඒ මල් පිබිදෙන්නේ රාත්‍රී කාලයේදී. මදාරාශාක හා මල් ගැන තොටගම්මුවේ රාහුල හිමි ලියු සැලලිහිණි සන්දේශේ 25 වැනි කවියේ සඳහන් වෙනවා. සක්විති රජ මදාරා මල් හත් මිටක් බුදුන් වහන්සේට පූජා කළ බව බෞද්ධ සාහිත්‍යයේත් කියවෙනවා. මේවා වර්ග තුනකින් යුක්තයි. ගජ මදාරා, මල් මදාරා හා වල් මදාරා යනුවෙන්. මල් හටගන්නේ මැයි මාසේ. මේ ශාකහ මල් සතුන් ස්පර්ශය කරන්නේ නැහැ. හෙළ වෙදකමට එහි මල් කොළ අරටු ප්‍රයෝජනෙට ගන්නවා. අනුරාධපුරයේ රජකළ බුද්ධදාස වෙද රජු මදාරා මල් වෙදකමට සහාය කරගත් බව වාර්තා වෙනවා. කවිකාර ඇලපාත මුදලි මදාරාලීයෙන් සාධනන බස්තමක් පාවිච්චි කළාලු. ඉන්දියාවේ උපත ලැබුවද දැනට ලංකාවේද වැවෙනවා. ගම්පහා වික්‍රමාරච්චි විශ්වවිද්‍යාල බිමේ, රත්නපුර මාරපණ පිරිවෙන් බිමේ හා රත්නපුරේ ජාතික කෞතුකාගාර බිමේද දකින්න හැකි. නිල්පුල් හෙවත් නිල්මානෙල්. මේ මල් වර්ගයේ ඉංග්‍රීසියෙන් ඇඳින්වෙන්නේ බ්ලූ ලෝටස් කියලා. ඉන්දියාවේ හා ඒ අවට රටවල ජලය සෑදෙන මල් විශේෂයක්. සංස්කෘත හා පාලි පොත්වල මේ මල කුවාලය, ඉන්දීවර, නිලුප්පලා, නිලෝත්පල, නිල්පුල් නමින් ඇඳින්වෙනවා. ලංකාවේ නිල්මානෙල් කියන්නේද මේ පුෂ්පයටමයි. ඉන්දියාවේ හයිදරාබාද් ප්‍රාන්තයේද බංග්ලාදේශීද ජාතික පුෂ්පය නිලුපුල් වේ. ලංකාවේ ජාතික පුෂ්පයද එයයි. බුදුන් වහන්සේගේ ශ්‍රීපතුලේ සටහන් වී ඇති මල් රූප අතර නිලුපුල් මලද එකක් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇත. මේගන් මාකල් විවාහයේදී ඇය පැරණි වේලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මසා නිම කර තිබුණේ නිල් මාලල් හෙවත් නිලුපුල් මලක්ය. කඩුපුල් මල් ඉංග්‍රීසියෙන් Queen of the Night නමින් ඇඳින්වෙන මේ මලේ උද්භිත නාමය Epiphyllum oxypetalum යනුයි. මේ මල් වර්ගය ලෝකේ වැඩිම මිලක් නියම කරන ලද මල් වර්ගයක්. ඒවා පිපෙන්නේ රෑ 10ත් 11ත් අතරේ. එළිවෙනකොටම මල් පරවෙනවා. මෙක්සිකෝ හා කැරිබියන් දූපත්වලට විශේෂ වූ මල් වර්ගයක්. නාරිලතා මල් ඉන්දියාවේ බසින් නාරිලතා ලෙස ඇඳින්වෙන මේ මල් වර්ගය පිවිදෙන්නේ හිමාලයේ කියලා විශ්වාස කරනවා. සිංහල බසින් එය ලයතඹරා ලෙස ඇඳින්වෙනවා. පිපුණු මල ස්ත්‍රී රූපයක ආකාරය ගන්නා නිසා මෙය නාරිලතා ලෙස අඳුන්වනු ලබනවා. මෙවැනි මල් වර්ගයක් ලොව නොමැති බවත් හුදෙක් බෞද්ධ මිත්‍යා කතා අතර සඳහන් වෙන බව සමහරු කියනවා.
නාරිලතා මලේ ඔබේ පුළුළු කුලේ හැපින්නද යාන්තමට වගේ Beautiful ඔබ පුළුළු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ ඔය කාන්තිමත් මෙතු දැලේ රස්නෙන් මත්තුනාට කමක් නැද්ද කෙල්ලේ කාරිලා තමලි මං මේ ඔබටයි කතා කළේ අවිහිංසකතාලින් ආකෘතිතක් තිබ්බොත් මං යාන්තමට වගේ නොදැනෙන්නට වගේ හදකමට මුල පුරමුද හොරෙන් හොරෙන් වගේ කැමතිද නැද්ද ප්‍රියේ ආදරේ නැද්ද හිතේ කැමතිද නැද්ද ප්‍රියේ ආදරේ නැද්ද හිතේ රිලතමලි ඔබ පුළුළු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ ඔය කාන්තිමත් මෙතු දැලේ රස්නෙන් මත්තුනාට කමක් දෙන්නේ රිලතමලි මං වී ඔබටයි කතා කළේ සුදු මුදු නලලේ අවිහිංසක තාලෙන් දිරුම් තිලකේ තිබු යාන්තමට වගේ නොරි දෙන්නට වගේ මගේ වතන පිළිගන්නට නැකත හොඳයි වගේ කැමතිද නැත්ත ප්‍රියේ ආදරේ නැත්ත කැමතිද නැද්ද ප්‍රියේ ඇයි ඔය තරම් මගේ කාරිලා තමයි ඔබේ කුළුළු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ ඔය කාන්තිමත් නෙතු දැලේ රස්නෙන් මත්තුනාට කමක් නැද්ද කෙල්ලේ කාරිලා තමයි මං මේ ඔබටයි කතා කළේ රිලා තමලි මං වී ඔබටයි කතා කළේ නරිලා තමලි ඔබේ පුළුළු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ප්ලැනට FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. කඩොල් ඇතා. අතීතයේ යුද්ධවලදී හීලෑ කරන සතුන් යොදවා ගැනීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ චතුරංග සේනාව ගැන ඉතිහාසයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඇත් අස් රිය පාබල යනු ඒ සතරයි. තවද රහස්‍ය පණිවුඩ හුමාරු කර ගැනීම සඳහා පක්ෂීන්ද යොදා ගැනුණා. සන්දේශ කාව්‍යයට මුල් වූ පක්ෂීන් වන පරවි, සැලලිහිණි, ගිරා, කෝල්, හංස ගැනද අපි සාහිත්‍ය පොතපතින් කියවා තිබෙනවා. ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයින් අතරින් වංශකතාවේ නාමිකව සඳහන් වන පළමුව සත්වයා ලෙස හඳුන්වා ගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතයි. ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2175කට පමණ පෙර පැවති මෙරට ප්‍රථම නිදහස් සටනේදී රටේ ඒකීය භාවය වෙනුවෙන් දෙවැන්ත කාර්යභාරයක් ඉටු කළ නිසයි. මහාවංශයේ 22 පරිච්ඡේදයේ කඩුල්ලතා මුලින්ම හමු වූ සැටි විස්තර කර දෙනවා. ගාමිණී කුමරු උපන් දිනේදී ඒ කුමරුගේ පිනට චත්තන්ත කුල ඇත්පැටවෙක් විල්තර පඳුරක ළඟ සිටියේදී කණ්ඩුල නම් විලිවැද්දාට හමු වුණා. වැද්දා මේ පිළිබඳව රජතුමාට දැන්වූ පසු මාලිගාවට ගෙන්වාගෙන එම සත්වයා පෝෂණය කර හදා වඩා ගත්තා. කණ්ඩුල නම් තැනැත්තා විසින් දැක රජමැදුරට බාර දුන් නිසා හෙතෙම කණ්ඩුල ඇත් රජු ලෙස නම් කෙරුණා. මෙය සිදු වුණේ මාගම්පුරේ කාවන්තිස රජු රජ කරන සමයේදී. ඇත්පැටව අල්ලා ගත් තැන එතුමා චෛත්‍යයක් කළ පසු එය කණ්ඩුල් චෛත්‍ය නමින් හැඳින්වුණා. අනුරාධපුර ඉතිහාසයේ මුල් කාලයේදී සූරතිස්ස රජුගෙන් පසු රාජ්‍ය හිමිවන්නේ දෙමළ පාලකයන් දෙදෙනෙකුටයි. ඒ දෙමළු දෙදෙනා සේන සහ ගුත්තිකයි. වසර 20ක් ඔවුන් පාලනය කළ අතර අසේල නම් සිංහල රජු වසර 16ක්ද ඔහු එළවා දැමූ එළාර වසර 40ක්ද රට පාලනය කළා. අනුරාධපුරයේ එළාර රජ වූ කාලයේදී රුහුණේ සිටියේ කාවන්තිස්සයි. මෙම සිදුවීම් අතරතුරදී ගැමණු කුමරා තරුණ බවට පත් වුණා. සේනාංක එකතු කරගත්ගෙන ඇත් අශ්‍රිය පාබල සමගින් යුද්ධයකට ගිය හමුදාවට එළාර රජතුමාගේ ශක්තිමත් බලකොට බිඳ දමීමෙන් මට උපකාරී වුණේ දසමහා යෝධයන් ඇතුළු කඩොල්ලැතයි. ලෝහෙන් කරන ලද දොර දෙදණින් හිඳ දෙදණින් ගල් සුණු ගඩොල් බිඳ යා දොරට පැමිණියා. යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැගී ද්වණ්ඩ සටනක යොමු වන අතරදී එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන කුමරු කඩොල් ඇතා ලවා පර්ව ඇතාට දෙදලින් එන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරුමුවට පත් කළා. මේ විදිහට ගැමුණු කුමරු සමග ඉතා සමීපව කල්ගත කළ කඩොල්ලතා පසු කලක තම ස්වාමියාගේ වියෝපයෙන් කම්පා වීම නිසා රෝගාතුර වුණා. දුටු ගැමුණු රජුගේ ඇවෑමෙන් පසු රජ වූ සද්ධාතිස්ස ඇත්ගව්වන්ගේ උපදෙස් පරිදි කඩොල්ලතුගේ උපන් ප්‍රදේශය වූ මාගම්පුරයට යැව්වා. යුදගනාව දාගෙබ දෙසට නමස්කාර කරමින් මේ ඇතා මියගිය බවට ජනවහරේ කියවෙනවා. එතාගේ දේහය පොරමැඩිල්ල නම් ස්ථානයේ මිහිදන් කළා. එහිදී වෙන්කරන ලද එතාගේ දල යුගල සද්ධාතිස්ස රජතුමා කතරගම දේවාලයට පූජා කළ බවට අනුමාන කරනවා. අදටත් අලියතුන් මෙතන ගෙවසෙන බවත් එතනම කිසිම ගසක් නොපැලවෙන බවත් මිනිස්සු කියනවා. සුමිත් රණසිංහගේ කතරගම පුවත නම් ග්‍රන්ථයේ පෙරහැර මංගල්‍යයේ 6 දින චාරිත්‍ර අතරට කඩොල්ලතාගේ දල යුගල ප්‍රදර්ශනය කිරීම දක්වා තිබෙනවා. දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය සමග සමීප සම්බන්ධකම් ඇති කරගෙන සිටි නිසා සද්ධාතිස්ස රජු මේ දල යුවල මෙතනට පූජා කරන්න ඇති යනු සිටිය හැකි. විජිතපුර වලකොටුවේ දොර අගුල සිඳලූ ඒ විස්මිත ඇද්දල යුගල වසරක් පාසා කතරගම පෙරහැර මංගල්‍ය පවත්වන අවස්ථාවෙහිදී සියලුම ලාංකිකයන්ට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ඇසළ මාසයේදී පෙරහැර වීදි සංචාරය කරන විටයි.
සද්දන්ත කුලේ ගජදරුවන්නේ තේජවන්ත මහපින්බල රජදරුවන්නේ. නාද එන්දුකු බල නසාදමන්නෝ යෝධවීර සවිඵල ප්‍රඥාපතුරන්නෝ උත්තම දළදාහි සමත වඩම්මවන්නෝ
දිව්‍ය බ්‍රහ්ම නර කැලගේ පිතුන් ලබන්
කඩොල් කුලයේ හිඳ හෙළය රකින්නයි
ධාතු වඩම්මන පින්කඳ වැඳුම් ලබන්නයි
සුමන සමන් දෙවි රත දෙවි පිහිට ලැබෙන්නයි මෙතේ බුදුන් දැක නුඹලා නිවන් දකින්නයි
විවිසන ගණනාත් අයනායක මතුරු මාල සත්පත්ති නිවාසල දෙඩි මොණ්ඩ දෙවොල් ගම්බාර සිට දූරියන් අපච්චියාඥාවෙන් ආනුභාවෙන් කඩොල් ලතාගෙන් පැවතෙන්නා වූ ධාතුවනම් මන්නා වූ ඇත පරිපුරණක් රැක බලා ගන්නා වූ සෑම සියලු දෙනාට පුදුමහත් ජනතාවට පැතිවන්නා වූ දෙවි දෝසාන්තකාරවල් වින දෝසාන්තකාරවල් යකු යක්ෂණියන්ගේ වන්නා වූ දෝසාන්තකාරවන් අවග්‍රහ දෝස ඇස්වහ දෝසකට වහ දෝසාට වැඩියාවල් දෙවල් අදි උනිමගින් බල පව දෙන්නා වූ දෝසාන්තකාරවල් දූරීම් භූත වෙත්වා තත්බමයි සිවර දෙවියෝ විස්තු කතරග දෙවියෝ පමන් පදිනි ගණ දෙවියෝ යොප රකිති සැම දෙවියෝ
කන් විදීමේ චාරිත්‍රය. වසර 5000කට පමණ පෙර මියගිය මමීකරණය වූ පිරිමි පුද්ගලයෙක්ගේ ශරීරයක් සොයාගත් විට පුරාවිද්‍යාඥයන් දුටුවේ ඔහුගේ කන් දෙක විද තිබූ බවත් ශරීරයේ තවත් කොටස්වල පච්ච කොටා ඇති බවත්ය. ඒ වාගේම ඊජිප්තුවේ මමීකරණය වූ ටූටන්කාමන් රජුගේ කන් යුවලේද විදපු සාක්ෂි තිබුණා. බයිබලයේ මුල් පොත වූ ජෙනෙසිස් විස්තර වනුයේ ඒබ්‍රහම්ගේ පුත් අයිසෙකුත් තම බිරිය වූ රෙබෙකාට කරාබියොලක් තෑගි කළ බවත්. 1630 ගණන්වල අඳින ලද රූපයක ජෝර්ජියා රාජ්‍යයේ ඉමරටි පරම්පරාවේ තෙවැනි ජෝර්ජ් රජු කුරුසියක් සහිත ඔටුන්නක් හා එල්ලෙන කරාබියොලක් පැළඳි බව පේනවා. ඒ වගේම තවත් රූප රාමුවක ෂේක්ස්පියර් නම් එංගලන්තයේ බිහි වූ සාහිත්‍යධරයාද කරාබියොලක් පැළඳ සිටිනවා අපට දැකිය හැකි. ඉතින් මේවායින් පෙනෙන්නේ එදා බටහිර ලෝකයේ සහ ආසියාවේද පිරිමි කරාබු පැළඳි බවයි. සාමාන්‍යයෙන් ආභරණ පැළඳන්නේ ධනවත් හා ප්‍රසිද්ධ පුද්ගලයන්. ආසියාවේ විශේෂයෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ කණේ ආභරණ පැළඳීම කළේ ග්‍රහ දොස් ආදීන් ආරක්ෂා වීමටත් ශරීර ශෝභාව ලස්සන කිරීමටත්. සමහර වෙලාවට අපල උපද්‍රව දුරු කිරීම සඳහා විවිධ රත්න වර්ගය යොදාගත්තා. සුබ නැකතකින් කළ මේ කන් විදීමේ චාරිත්‍රය සඳහා පැරැන්නෝ කන් යෝලේ ස්වභාවයෙන්ම පිහිටි දෛවිකృత සිදුර තෝරාගත්තා. උපතින්ම පිහිටි මෙම සිදුර තුල සිරා, දමනි, තරුණස්ති ආදී කිසිවක් නොමැති බැවින් එම ස්ථානය සොයා බලා ඍජුව විධිකල්හි කිසිදු ලේ ගැලීමක් හෝ වේදනාවක් ඇති නොවන බව උන් විශ්වාස කළා. කන් විදින්නට කලින් දරුවා නාවා පිරිසිදු කොට සෙත් පිරිත් ගායනා කර ජයමංගල ගාථා අෂ්ටකාදීන් ආශිර්වාද කරනවා. මේවා සිදුවන්නේ විෂ කලාව නැති දිනයයි. සාමාන්‍යයෙන් මෙම චාරිත්‍රය සඳහා තෝරාගන්නේ උදේ කාලයයි. කනේ විදීම සඳහා සුදුසු ස්ථාන 13ක් ඇති බව අද දින සොයාගෙන තිබෙන බව පේනවා. ගැහෙන පිරිමි දෙගොල්ලටම වර්තමානයේ මේවා විදින්නේ නැකත් බල නොවේ. වෛද්‍යවරුන් ඒවා වෛද්‍ය උපදෙස් මත කරනවා. දින දෙකක් තුනක් යනතුරු විදපු තුවාලයට මධ්‍යසාර ටිකක් හෝ ඕඩිකලොන් ටිකක් හෝ යොදනවා.
කොමල එඟි මුවින් සිනාති ඉන් හඳින් කොඳුරමින් එදාකි කිරිමල් සීබග කාට ඇසේ කාට ඇසේ
ආල කතන්දර රහස් කියනවලු උන්නුන් අපි ගැන කතා කරනවලු
ලංලං වීලා
ලංලං වීලා මාල පබලු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් මේවිලු බිනර මහි බිනර මහි හිතට හිතක් නැත මිහිම හිතක් නැත බිනර මලක් ළඟ බමර නඩක් ඇත
ලංලං වීලා
ලංලං වීලා මාල පබළු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් මේවිලු බිනර මහි බිනර මහි
කොමල එගි මුවින් සිනාසි ඉන් හඳින් කොඳුරමින් එදාකි හිරිමල් සීපද තාම ඇසේ තාම ඇසේ.
තණ්ඩලී කියන්නේ කවර දෙයකටද? අපි කුඩා කල අසා තිබ්බු කරත්ත කවියක් තමා මේක. තණ්ඩලී දෙන්නදි පොලේ දක්කනවා කටු කැලේ ගාල නොලිහා වද දෙනවා. හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගුණෝ ඇද පන්හපු තල් යනවා. මේ ජනකවිය ආශ්‍රය කරගෙන සීටි ප්‍රනාන්දු නම් ගායකයා අපූරුවට බරභාගේ යන ගීතය ගැයීමෙන් එම කවිය වඩා ජනප්‍රිය තත්ත්වයට පත් කළා. ඉතින් මොකද්ද මේ තණ්ඩලි? අපි දන්නව පෙරණි කාලයේ දුම්රිය, බස්රිය සහ වෙනත් වාහන නැති දවස බඩු බහිරාදය ගෙන ගියේ කරත්තවලින් බව. බටහිර රටවල අශ්වයින් බර ඇද්දත් ලංකාවේ බර ඇද්දේ ගොන්නුයි. සමහරු බූරුවන්ද යෙදෙව්වා. එක් කොනෙක් බැඳි කරත්ත තනි ගොන් කරත්තය ලෙසද, ගොනුන් දෙන්නෙක් බැඳි තරමක ලොකු කරත්ත බර කරත්ත ලෙසින්ද හැඳින්වුණා. කරත්ත හිමියා එදා ගැල් හිමියා ලෙසින් හැඳින්වුණා. වැඩිතුර ප්‍රමාණයක් යන කරත්ත බොහෝ විට තම ගමන් මහන්සියෙන් නැති කිරීම සඳහා තමන්ද සතුන්ද සමග ගාල් වල රාත්‍රී ගත කළා. කෑම බීම සැපියු ගාල් කරුට යම් කිසි මුදල් ප්‍රමාණයක් කරත්ත කරුව දුන්නා. සමහර අවස්ථා වලදී බර අධික වීම නිසා කඳුකර පාරවල් වල ගවයන් දෙදෙනෙකුට ගැල ඇදීමට අපහසු වුණා. එවිට කරත්තේ ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදවීම සිදු කළා. එවිට ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්වුවා. තණ්ඩලේ යනු ගවයින් හතර දෙනෙක් හා ගැල්කරුවන් දෙදෙනෙකු සමන්විත කරත්තයි. බදොල්ල මහියංගන පාරේ යන බරකරත්තවල අදටත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයෙකු ඉදිරියෙන් බැද දැකීම සිදුවෙනවා. ඉතින් ගවයින් තිදෙනා ඇතුළු කරත්ත භාවිතයට තවමත් තණ්ඩලේ වචනය පාවිච්චි කරනවා. ගැල් කීපයක් එකට ගමන් ගන්නා අවස්ථාවන්හිදී ඉදිරියෙන්ම නායකත්වය ගන්නේ පළපුරුදු ගැල්කරුවෙක්. ඔහුටත් සමහරු තණ්ඩලේ ලෙස හඳුන්වනවා. සතුන් මුල් කරගෙන තණ්ඩලේ ක්‍රියාදාමය අනුගමනය කිරීම අරුමයක් නොවේ. යකඩ දුම්රියකට පවා එදා කඩුගන්නාව කඳ නගින්න බැරි වුණු විට පිටුපසින් තවත් යකඩ දුම්රිය එන්ජිමක් යොදවා තල්ලු දැමීම දුම්රිය දෙපාර්තමේන්තුව කළ දෙයක්.
තණ්ඩලේ දෙන්නන් දෙපොලේ දක්නවා කටු කැලේ
බතට කන්න බැරි බතලේ ගල කන්ද. කොළඹ නුවර පාරේ යන විට පහළ කඩුගන්නාවේදී දකින්න පුළුවන් සුන්දර දසුනක් තමා බතලේ ගල කන්ද. දුරට පෙනෙනසේ කන්ද ආසන්නව දකින්නට මාවනැල්ලේ අරණායක පාරේ ගමන් කර ගැවිලි පිටියෙන් හැරි දෙබත්ගම පාරේ ගිය විට හත්ගම්පොළ මහා විදුහල අසලින් කන්ද තරණය කිරීමට ආරම්භ කළ හැක. බටහිර ජාතීන් ලංකාවට පැමිණි පසු ඔවුන් නුවර බලා යන විට ඔවුන්ගේ දැඩි අවධානයට පත් වූ කන්දක් තමා බතලේගල කන්ද. ලන්දේසි යුගයේදී ඔවුන් යටතේ සේවය කළ ජර්මන් ජාතික ආර් රේවන් හාට්න තම මව්බසින් පොතක් ලිව්වේ 1744. ඔහු බතලේගල කන්ද සිතුවමකට නගා තම පොතට ඇතුල් කළා. 1952 මේ ග්‍රන්ථය ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබුවා. හාට් තම සිත්තම නම් කරන්නේ කොෆින් රොක් හෙවත් මිනි පෙට්ටි කන්ද යනුවෙන්. ඉන් පසු ඉංග්‍රීසින් 1796 පහත රට අල්ලගත් පසු උඩරට රජු වෙත දූත පිරිසක් ඇරියා. එම දූත පිරිසේ ගමන්ගත් මැහෝනි නම් නිලධාරියා බතලේගල කන්ද සීනි කැටයක ආකාරයට දැක්කා. ඔහු එයට ස්වීට් පොටේටෝ රොක් ලෙස නම් කළා. පසු කලෙක ඉංග්‍රීසීන් උඩරට යටත් කරගත් පසු කොළඹ නුවර පාර සාදා ගමන් බිමන් වැඩි කළා. නිතරම පාරේ යන ඔවුන් එයට බයිබල් රොක් ලෙස ඇඳින්නුවා. මන්ද එය මේසයක් මත තබන ලද බයිබලයක් ලෙස පෙනුණු නිසා. මෙම ගල සීගිරි ගලට සමාන බවක් පෙනෙන නිසා ගැමියෝ මෙයට පුංචි සීගිරිය කියන්න පෙළඹුණා. බතලේ ගල කන්ද මුහුදු මට්ටමේ සිට උස අඩි 2780ක් වෙනවා. පර්වතයේ පමණක් අඩි 540ක් උසයි. පර්වත මුදුන තනපඳුරු වලින් යුත් මීටර් 850ක් පමණ විහිදී ගිය තැනිතලාවක්. පර්වත බිමෙන් කොටසක් බෞද්ධ විහාරස්ථානයකට වෙන් කර තිබෙනවා. භාවනා කිරීමට මෙන්ම වෙනත් ආගමික කටයුතු සඳහා එතනට පිරිස් එනවා. මෙතන කුරුළු වර්ග රැසක් ජීවත් වෙනවා. ඒ වගේම අලංකාර සමනල්ලුද ජීවත් වෙනවා. බතලේගල කන්දට උතුරින් අලගල්ල කන්දත්, දකුණින් සාමසාර කන්දත්, නැගෙනහිරින් අම්බුලුවාම කන්දත්, බටහිරින් ඌරා කන්දත් වටේ හැඩ ගැස්වී තිබෙන බව අපට පෙනෙනවා. මේ දෙක වූ කඳුවලින් වටවී හුදකලාවේ බතලේ කන්ද අදටත් පැවතෙනවා. පුරාණයේදී ජනකවියාගේ ඇසට මේ කඳු වළල්ල පෙනුනේ මෙන්න මෙහෙමයි. බතට කන්න බැරි බතලේ කන්ද, අලට කන්න බැරි අලගල්ලේ කන්ද, හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද, මෙකඳු තුනට නායක සම නොල කන්ද.
Thank you. සෙබළු අපේ අපේ රාජේ සෙබළු අපි සෙබළු අපි සෙබළු අපි අපේ රාජේ
බර ජන්මභූමි අසන්නෙනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත්දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. අපි ඔබ යලි හමුවෙන තුරු මේ අවුරුදු කවි පෙළ සමගින් අපි ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
නිල්ලහසේ පැතිරියන්නේ කොහාගේ ගී නද රැව් දෙන්නේ අවුරුදු එන බව ගමටම කියමින් තැන තැන පියඹන්නේ ගේ දොර සැම පිරිසිදු කරලා අටකොටු සරුවට පුරවාලා අඹුදරු සමගින් අවුරුදු කෑමට ගොවියෝ සැරසීලා උංචිලි ගස් බැඳ සවි කරලා සිනහව මොහොනේ රඳවාලා දරුවන් වාරං කියමින් පැද්දේ මිහිරිය ඒ සද්දේ කැවුම් කොකිස් පුං ගෙඩි අලුවා මුළු තැන්ගෙයි සුවඳත් එනවා රස කර කෑමට කට නලියනවා අවුරුදු ලං වෙනවා උදෙන්ම නැගිටා මුව දොවලා අලුත් ඇඳුම් ඇඳ සැරසීලා කෑමද බීමද මේසෙහි තබලා අවුරුදු කන්න ළඟයි කාබී ගනු දෙනුවන් කරලා වැඩිහිටි දෙමාපියන් වැඳලා අවුරුදු සෙල්ලම් ජයටම කරලා සතුටෙන් දවස නිමයි මේ වගේ ඊළඟ අවුරුද්දේ ලංවෙමු සැම ආදරමැද්දේ සාමය සතුටද එක් කරමින් අපි නැවතත් හමු වේවා
ru aruna pad badena සිත සරහා නිතුනලවා හිරු මගුලට හිනෙන්නේ
දෙයක් නැ කකුඩ තුට්ටු දෙකක් ඇද තුට්ටු දෙකක් ඇද
සොබනා තුන් හෙළයම පිදිරෙන්න
කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්න
සුදු වකුලට තෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්න
හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතන
කිවි උතුරන අරු නැල්ලට අගනාරු මැව්වා
වසන්තයේ මල් වැස්සක් නුඹ දැයි මට හිතුණා